ගැඹුරු ප්‍රශ්නයක් ගැන කියපු තැනා. ඒක පෙන්නලා තියෙනවා සෝවාන් ඵලයට පත් වෙන ස්ථානය සහ ඒ සෝවාන් ඵලයේදී පහළ වෙන එක්තරා ඥානයක් පිළිබඳව අනඤ්‍ය සංඤා සාමීති ඉන්ද්‍රිය කියලා. ඔන්න ඔය ඥානයේ පහළ වෙච්ච තැනදී ඊළඟ ප්‍රත්‍යවේක්ෂා කියනා වූ ප්‍රත්‍යවේක්ෂා මේ මනෝද්වාර වශයෙන් ප්‍රත්‍යවේක්ෂා ජවන පහළ වෙන මනෝද්වාර වීතියක අන්නේ මනෝද්වාර වීතියත් එක තමයි මේ මහා ගැඹුරු දෙයක් මේ කියන්නේ මේ ප්‍රත්‍යවේක්ෂා ඥාන ප්‍රත්‍යවේක්ෂා කරන එක බොහෝම ගැඹුරු ප්‍රශ්නයක් ඔයක දාලා තියෙනවා අභියෝගයක් වා එකත් එකලා තියෙන්නේ ඉතින් ඒක හරි ගැඹුරු තැනක් හැබැයි ඉතින් එතුමා නම් පෙන්නලා තියෙන්නේ ස්වාමීන් වහන්සේලා සෑහෙන අපවාද කරලා ඒ කතාවේ මුල් ලිපිය මුල හරිය එහෙම තියෙනවා ඉතින් මන්නම් කාටවත් අපවාද කරන්නේ නැහැ ඒක හරි භයානක අපරාධයක් පුරපටි යකේ හිටිය පොඩ්ඩක් කියන්නත් වෙනවා ඒ විස්තරය ගැන ඔය දෙක වෙලා තියෙනවා ඔය සූත්‍ර අභිධර්ම ආදි වශයෙන් මේ පිළිබඳව ඒ තියෙන ත්‍රිපිටක පොත්වල තියෙන්නේ ඒවා ගණන් මිමුන් ටිකක් විතරයි ආදි වශයෙන් ඒකේ අර්ථයක් මොකොත් එහෙම පෙන්නලා නැහැ ඒක දැනගන්න ඕනේ කියලා විස්තරයක් පෙන්නලා ඒ ටික ඉගෙනගෙන මේ මහා පඬිතුලා බණ කියන හාමුදුරු කට්ටියක් ඉන්නවා කියලා ඉතින් ඔකට නියත මිත්‍යා දෘෂ්ටික චීවර ධාරීන් මෙහෙම කරනවා කියලා ඔහොම කතාවක් බොහොම ගැඹුරු විදිහට කියලා එතුමා කොතන ඉඳලා කිව්වද කියලා මම නම් දන්නේ නැහැ ඉතින් එතෙන්දි පෙන්නලා තියෙනවා ඔය මොකද කියන අනඤ්ඤා සංඤස්සා මීතීන්ද්‍රිය කියන වචනේ ඒක සෝතාපන්න ඥානියක් ඒ තියෙන්නේ හැබැයි ඉතින් කියන්නේ නම් හරියට මේ සර්වඥන් වහන්සේ නමක් ඉඳන් දැකලා කියන විදිහට අපේ ආදී පටන් තේර පරපුරේ මේ ත්‍රිපිටක ධර්මයේ නිරූපදිරියදෝ ගෙනාවේ නැත්නම් ඔය වචනේවත් අල්ලා ගන්න බැහැ ලෞතරා බුදුරයන් වහන්සේ නම නැවත ප්‍රකාශ කරනකම් ලෝතරා බුදු පියාණන් වහන්සේ නමගේ ශ්‍රීමක දේශනාවෙන් ලෝකෙට එන්න ඕන වචනේ. නමුත් හරියට තමම අමුතුවෙම පහළ වෙච්ච ලෝකයක ඉඳලා ඇවිදලා ඒක දැනගත්තා වාගේ. ඒහා සමාන කෙනෙක් නැති විදිහට විග්‍රහ කරලා මීට වඩා දක්ෂ කෙනෙක් ඉන්නවා නම් දන්නවා නම් මීට එහා දැකපු කෙනෙක් වහාම ඉදිරිපත් වෙලා සංවාදයකට එන්නත් කියන්නේ සංවාද කරන්නේ කොහොමද? ඉතින් මම ඒක කියන්නේ නැතුව අහනවා. අනඤ්‍ය සංඤා සාමීති ඉන්ද්‍රිය කියන මේ ඥානේ මන් දැක්කේ නැමේ ත්‍රිපිටකේ අටුවාවක විග්‍රහ කළා ඒ වචනින් කිව්වේ මොකද්ද කියලා. ඒ ඥානිය මොකද්ද කියලා. ඉතින් මං ටිකක් කල් දෙනවා. අස්තය දැනුම් දීලා හරි. අනේ දන්න දැනීම හරියට අන්නේ ඥානිය මොකද්ද කියලා සිංහලෙන් විග්‍රහ කරලා දෙන්න කියලා. තේරුම් ගන්න. අන්නේ ඥානිය තේරුම් ගන්න ඕනේ. අන්නේ එතෙන්දි දැනගන්නවා කාගෙන්වත් අහන්න දෙයක් නැතුව තමන්ට පුළුවන් බලයක් තියෙනවා. තමා කොයිතරම් දුරට කෙරේ සිඳලා තියෙනවාද කොච්චර සිඳින්න තියෙනවාද අන්නේ පිළිවඳ අවබෝධයක් ලබා ගන්න ඔකොටම බෑ ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් නම් මොකද ඒකේ තියෙනවා සද්ධා ඉන්ද්‍රිය වීරය ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය කියලා ඉන්ද්‍රිය පහක් මෙන්න මේ ඉන්ද්‍රිය පහෙන් ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් නම් ඊයට ප්‍රත්‍යවේසා ඥාන පාල කරන්න පුළුවන් ඒක ඒකත් ඥානයක් තමයි ලැබුව ඵලෙදී කොච්චර කෙලෙස් බිඳිලා ගියාද මොනවම මොන විදිහේ වාද බිඳුනේ තව මොන මොනවාද ඉතුරු තියෙන්නේ බිඳින්න තියෙන්නේ කියලා දකින්න නුවණ ඒක හරි ගැඹුරුයි ඉතින් ඔතෙන් දෙනක විග්‍රහ කරන්න පුළුවන් අද දවසේම භාගයක් ඒකට යනවා කරන්න ගියෝ ඉතාලම කෙටියෙන් කියනවනම් මගේ ඒ කිව්ව පින්නතාට නිගරු කරනව නෙවෙයි ඒක පිහිටන සැනත් කියා තියෙනවා ඒ ඉන්ද්‍රිය පිහිටන්නේ මොන චිත්තක්ෂණයේද කියන එක නමුත් ඒ චිත්තක්ෂණේ දැනගන්න විදිහක් නැහැ. තව චිත්තක්ෂණ ෆේලි හතරක් ගිහිල්ලා. චිත්තක්ෂණ ෆේලි පහකදී සිද්ධ වෙන සිද්ධියක් මම තැන කියන්නේ නැහැ. තැන කිව්වත් ආන් මම කිව්වත් එකත් ඔය කිව්වේ තව එකිනෙක කියලා කියයි. මොකද එහෙම නෝ කියන්නේ අර ස්වාමීන් වහන්සේලාට අපහාස කරලා කියපු නිසා මම කියන්නේ නැහැ. පඬිත් අපි ත්‍රිසර හරියටම තැන දැනගන්නවා දැනගෙනම කියන්න කියලා ඉඳලා තියෙන්නේ. යම් කිසි කෙනෙකුට මේ සෝවාන් ඵලයට පත් වෙන්න ඉස්සෙල්ලා පරතෝ ഘോഷක ප්‍රත්‍ය කියලා වචනයක් තියෙනවා. සත්පුරුෂ සංසේවණේ සහ එමගින් ලැබෙන සද්ධර්ම ශ්‍රවණයටයි ඔය කියන්නේ. අන්නේ සද්ධර්ම ශ්‍රවණේ ලැබෙනකොට ඒ සද්ධර්ම ශ්‍රවණය කරන්න වෙන්නේ කණින්. කණින් අහනකොට ලැබෙනවා. ඊට ආසන්න වට්ටමට ආපු කෙනාට සෝවාන් ඵලයේ ඉස්සෙල්ලා කිත්ය ආසන්න මොහත කිත්තු වෙනකොට සෝතාද්වාර චිත්තවීතිය කියලා පංචාද්වාර චිත්තවීතිය කර ගන්නවා. පංචාද්වාරයටයි අයිති චක්කුද්වාර චිත්තවීති සෝතාද්වාර ගහනද්වාර ජීවහද්වාර කායද්වාර කියන මේ චිත්තවීති වලින් සෝතාද්වාර චිත්තවීතිය හට ගන්න ඕනේ. කවදා භාවනා කරගෙන හිටියද බෑ කලින් සවන් දෙන වෙලාවකයි සෝවාන් වෙන්නේ. එදිකක මම කෙනෙකුට ඉගනු කරන්න කියනවා නෙමෙයි. ඔය ලිපියක් දාලා තියෙන එතුමා කියන අවුරුදු 26 දෙකේ භාවනා කරලා ඉඳලා ලැබු ඵලයක් කියලා. අවුරුදු 27 අවුරුදු 100ක් භාවනා කරගෙන හිටියත් කොයි මොහොතක හරි ආර්ය උත්තමයෙක්ගෙන් අහන්න ඕනේ. ඔන්න ඔය කියනා වූ පළවෙනි සෝතාද්වාර චිත්තවීතිය පංචාද්වාරයේ ඒකයිති ඇහෙන්න ඕනේ. හැබැයි කවදාවත් මාර්ගඵලය ලැබෙන්නේ නැහැ පංචාද්වාර චිත්තවීතියකට. ඒක ලැබෙන්නේ මනෝද්වාර චිත්තවීතියකට. ඒ ධානී ලැබෙන මොහොතකදී සමතේ ලැබිලා තියෙන්නත් ඕනේ. ඒ මොහොතටවත් දැන් හරි ප්‍රශ්නයක් වෙන්නේ. දැන් කොතනින්ද මේක බේරගන්නේ? පංචද්වාරින් අනේ සෝතද්වාර චිත්තවීතිය ආවට පස්සේ තව මනෝද්වාර චිත්තවීති හතරක් යනවා. මනෝද්වාර චිත්තවීති හතරක් ගිහිල්ලා තව අමතර හේකුත් යනවා මේ ලෝකයේ අලලයිට. වර්තමාන මොහතක වොනේ මාර්ගඵලිය ලබන්න. අතීතයේ ගිවිලා ගියා. අනාගතේ ආවේ නැහැ. වර්තමාන මොහතක ලබන්න කියන එකයි ධර්මයේ පෙන්නලා තියෙන්නේ. ඕක පැහැදිලිව තියෙනවා බද්දේක රත්න සූත්‍රය කියන සූත්‍රයේ. එහෙනම් මාර්ගඵලිය ලබන මොහොත වර්තමාන මොහතක් වින්ද ඕන. මේ අභිධර්මයේ පෙන්නනවා වර්තමාන මොහොත් තුලක්. වර්තමානීය කියන සම්මත මොහොත් තුලක් තියෙනවා. එකක් තමයි යම් චිත්තවීතියක් ආරම්භ වෙලා චිත්තක්ෂණ 17 ගිවිලා අවසාන චිත්තවීතියට යනකොට මෙන්න මේ චිත්තවීතියකට යන කාල සීමාව එක වර්තමානියක් හැටියට සලකනවා. ඒක වර්තමානයක්. ඒක චිත්තවීතියේ කාල සීමාව. තව එකක් තියෙනවා. යම් කිසි අරමුණක් දැක්ක ගමන් දැකපු අරමුණ මෙන්න මෙහෙම එකක් නෙමෙයි කියලා හඳුනා ගන්න යන කාල සීමාවක් තියෙනවා. අන්නේ කාල සීමාවට යනකන් ওই අතරේ හට ගන්නවා මනෝද්වාර චිත්තවීති තුනක් අනුබද්ධ ආධාරක චිත්තවීති කියලා. අර සෝතාද්වාර චිත්තවීතියක් ගියහම ඒකෙන් ගත්ත දත්තය මෙන්න මෙහෙම එකක් මට ඇහුණා කියන தත්ත්වෙට විසඳිලා එන්න මනසට අනුබද්ධ ආධාරක චිත්තවීති තුනක ආධාර ලබන්න ඕන. කවදාවත් පංචාද්වාරයෙන් විතරක් දත්තයක් ලබන්න බැ. දත්තය ඇතුල් කරගත්තා විතරයි පංචාද්වාරයෙන් කරන්නේ. හරි ගැඹුරු හරියක් මේ කියන්නේ. මම හැඟවිලා තියෙන්නේ ස්වාමීන් වහන්සේට බැනලා හරියන්නේ නැහැ. හොයලා බලලා කොහොම හරි අරගන්න එක හුඟක් වටිනවා. අති දුර්ලභ දෙයක්. ධර්මයේ තියෙනවා තමා. තිබුණ පළියට මේ සියල්ල බලන්නවත් හරි අමාරු වැඩක්. ලෞතර බුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලේ රහතන් වහන්සේලා කෝටි ප්‍රකෝටි ගණන් හිටියා. දේශකයන් වහන්සේලා හිටියා අතේ ඇඟිලි 10 වගේ. කී දෙනාද හිටියේ? දේශනා කරන්න බැරි වුණා අරිහත් වෙන බාධාවක් නැහැ. හැබැයි දේශනා කරන එක දේශනා ප්‍රාතිහාරික විශේෂ ඥානියක් එක තියෙන එක. ඒ ඥානියට ගෝචර වෙච්චාම තමයි කෙනෙකුට මේවා විග්‍රහ කරන්න දේශනා කරන්න පුළුවන් ගැඹුරු දහම්. ඒක සියල්ලන්ට අමාරුයි. ඔන්න ඔය කියන සෝතාද්වාරයෙන් ගත්ත අරමුණ මනෝද්වාරයට අරගෙන අන්නේ මනෝද්වාරයෙන් ගත්ත අතීත ආරම්මණය මුල් කරගෙන ඒ මොහොතක අතීතයේ මුල් කරගෙන ඒකම අරමුණු කරගෙන එකට එක දිගට යනවා එක වැලට. මනෝද්වාර තුලක් යනකොට මනෝද්වාර වීති තුලක් යනකොට මෙන්න මේකයි මට ඇහුනේ කියලා දැනගන්න පුළුවන්. පැහැදිලිව ඇහිච්ච දේ තේරුම් ගන්න පුළුවන් මානසිකත් එන්නේ ඔන්නේ තුන්වෙනි මනෝද්වාර චිත්ත වීති. ඊට පස්සේ තව එකක් එනවා හතරවෙනියට. අන්නේ කෙනෙකුට දකින්නවා ඒකට අනුකූලව මං ඇලෙනවද ගැටෙනවද මුලා වෙනවද කියන එක මුලා වෙනවා කියන එක සම්මුන් දන්නේ නැහැ. ඇලෙන හිතක් හෝ ගැටෙන හිතක් හෝ මුලා වෙන හිතක් මුල් කරගෙන කතාවයි ක්‍රියාවයි ගොඩනැගෙන්නේ ඊළඟ හතරවෙනි මනෝද්වාර චිත්ත වීතියේ. ඇහිපිය ගහනකොට ඕක වෙලා ඉවරයි. ඕක බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුද්ධඥානයෙන් දැකලා හිටන් සැරියුත් මහරහතන් වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්යගේ ශ්‍රාවක මහා ඥානියකින් ලෝකයට පෙන්වපු දෙයක් මිසක් ඕක කාටවත් ඊම් මිහාන තුන් ලෝකේ දැනගන්න කෙනෙක් නැහැ. ශ්‍රාවකයෝ මේක බලාගෙන යනකොට මේ ඥානයේ තියෙනවා නම් මේක බුදෝ න්‍යාය ධර්මයන් කියලා න්‍යාය ධර්මයේ ස්වභාවය බොරු නෙමෙයි කියලා සැක නැතුව වැටහෙනවා. ඒක හොඳ පැහැදිලි දෙයක්. ඒකේ සිද්ධාන්තය විග්‍රහ වෙනකොට හරි ගැඹුරු දෙයක්. මෙන්න මේ තුන්වෙනි එකේ ස්වභාවය. හතරවෙනි එකේ තියෙන ආදීනව දැකලා. ඇයි කිය ඇපිය ගන්න මොහොතේ මොහොතේ සද්ද එනවා. එනවා දැයෙනවා. ඔන්නෝයි දැයෙන මොහතක. ඔන්නෝයි තුන්වෙනි එකේ තියෙන එකේ යම් ස්වභාවයක් තියෙනවා. මොකද්ද? භවාංග චලන භවාංග උපච්ඡේද කියලා ස්ථානයක් තියෙනවා. භවාංග උපච්ඡේද කියන එක හරි ගැඹුරු තැනක්. භවාංගේ බිඳුනා කිව්වට වැය ගා ගැඹුරු තැනක්. ඔන්නේ භවාංග උපච්ඡේද කියන මානසිකත්වයේ තැනක්. ඔන්නේ චිත්ත වීතිය තමයි. චිත්ත චෛතසික රූප නිබ්බාන පඤ්ඤාති කියන මේ ලෝකේට අයිති සහ ලෝකෝත්තර භාවීට ඇති යම්තා කරමුණු ඇද්ද? යම්තාක් දැනීම ඇද්ද? දැනගන්න පුළුවන් හරිය ගැඹෙලා තියෙන්නේ. ඒක නැති වෙන එකක් නෙමෙයි. මොකද්ද වෙන්නේ? ඔන්න ඔය කියන භවාංග උපච්ඡේද කියලා. උපම් භවාංගයේ සිඳිලා ගොඩ නැගෙනවා භවාංගයට යොමු වෙනවා. භවාංග කිව්ව එක තමයි අද හොයාගන්න බැරුව තියෙන මොකේද යොමු වෙන්නේ කියලා. ඊළඟට අන්නේක ආවර්ජන කරනකොට තමයි මනෝද්වාර ආවර්ජන කියලා චිත්තක්ෂණයක් නැగిලා. අන්නේ ආවර්ජන කරනකොට දැක්ක එක තමයි තමන් තේරුම් ගන්නේ මෙන්න මෙහෙම එකක් මම දැක්කා. ඒක සංඥා ඔක්කොම ගන්නෙ කොහෙන්ද? අන්නල මනෝද්වාර ආවර්ජන ගන්න ඉස්සෙල්ලාට ගත්ත අර මේ භවංග උපච්ඡේද කියන අර මනෝද්වාරයේ ගිය චිත්ත වීතිය චිත්තක්ෂණයේ ගැඹෙලා තියෙන දැකපු එකකින්. ඔය මනෝද්වාරය කියලත් ඕකට කියනවා. මනෝද්වාරය කියන්නේ ඔය භවංග උපච්ඡේද කියන චිත්තක්ෂණයකට. හරි ගැඹුරු මේක අහනකොට නිකන් ඉඳි ඇඟ හිරිවැටලෙයි. මොකද්ද කියන්නේ කියලා තෝරාගන්න බැහැ තමයි. අභිධර්මයේ වීති කාණ්ඩය ගැන මනා හැඟීම බොහෝ ඉගෙනීමක් තියෙනවා තමයි මේක තේරුම් පුළුවන්. නමුත් මේ අහන ප්‍රශ්නේ බොහොම ගැඹුරුයි. ඒකම ටිකක් මේ විග්‍රහ කරන්නේ සාමාන්‍ය හරියක් දැනගන්න. මෙන්න මේ කියන චිත්තක්ෂණයට ආවගහම මනෝද්වාරයෙන් ආවර්ජන කරන්න. මනෝද්වාරයේ තියෙනවා ආවර්ජන චිත්ත වීතියේ. මනෝද්වාරයේ ස්වභාවය නැත්නම් අතීත අනාගත වර්තමාන තුන්කල් ඒකෙන් දකින්න පුළුවන්. ඒ නිසා මොහතක අතීතයෙන් දැකපු අර භවාංග උපච්ඡේද කියන මනෝද්වාරයේ හටගත් එකේදී දැකපු දේ සිහි කරලා බැලිය හැකි. ඒක ඒ වෙලාවේ නෑ. මනෝද්වාර ආවර්ජන චිත්තක්ෂණේ පහළ වෙනකොට අනික ගෙවිලා ඉවරයි. හැබැයි ඒක දැකපු මතකය ආවර්ජන කරනකොට ආහුවෙනවා. ඒකෙන් ගොඩනැගිච්ච එක දැනගන්න ඉතින්දී. ඔන්නේ මනෝද්වාරයේ ආවර්ජනයෙන් ආවර්ජනය කරලා ගත්තේ ඔන්නෝකින් භවංග උපච්ඡේද කියන එකේදී දැකපු මනෝද්වාරයෙන් ඇතුලේ තියලා දැක්ක එක. මනෝද්වාරය කියන්නේ මනස ඇතුළ බලන දොර. හරි ගැඹුරු තැන් ඕවා. මෙච්චර කාල මනස පුරවාගෙන තිබිච්ච ඒවා මනසට ගොනු වෙච්ච යම් තරමක් ඇද්ද මොනවද තිබුණේ? චිත්ත චෛතසික රූප නිබ්බාන පඤ්ඤාති කියන මේවට අයිති හරිය විශාල ඉඩ ප්‍රමාණයකදී මනෝලෝකයක තියෙනවා. අන්නේ මනෝලෝකයේ තියෙන දොර තමයි. ඒක බලන්නේ ඒ ඇතුලේ තියෙන එක බලන පොඩි සිද්ද්‍රාව දොර තමයි. ඔන්න ඔය කියන භවාංග උපච්ඡේද කියන මොහොත. ඔන්න ඔය අස්යෙන් ඕනේ ඇතුලේ තිබිච්චා බලන්න. ඒක හරිය ගැඹුරු තැනක්. අන්නේ ඒක තමයි තියෙන්නේ අනන්ත සංසාරයේ පටන් ආපු සසර ගමන. ආපු හැටි ඇසුරු කරපු දේවල් කතා කරපුවා ක්‍රියා කරපුවා ඒ වගේම ලෝකේ දුක් විඳපුවා අනිච්ච දහම් නැත්නම් අනිච්ච දහම් දුක්ඛ දහම් අනත්ත දහම් තේරුම් ගන්න ඔක්කොම ක්‍රියා ප්‍රතිඵලත් එක්ක ඇතුලේ හැංගිලා තිබිච්ච ඒවා ඔන්නෝ අසින් බලව මොහොතල ගත් එක ආවර්ජනය කරලා ගන්න ඕනේ. හරිම ගැඹුරු තැනක් කිව්වේ ඒකයි. අන්නේකින් ආවර්ජනය කරලා ගත් එක මනෝද්වාර ආවර්ජන කියන චිත්තයෙන් ආවර්ජනය කරලා ඊට පස්සේ ජවන වේගයක් පහළ වෙනවා. ජවන කියන්නේ ඊට අනුකූලව යන්නා වූ ක්‍රියාත්මක වීමට හිත කය වචනය කියන මේවා ක්‍රියාත්මක කරවන්න අවශ්‍ය කරන බලවේගයක් ඇති චිත්තක්ෂණ හතක් පහළ වෙනවා. ඔන්නෝම පහළ වෙලා ගිහිලා මාර්ගඵල ලබන්න අවස්ථාවේ ආසන්නී නම් පහළ වුණේ අර මනෝද්වාරාවජන නාර අපි ඉස්සෙල්ලා කිව්වර ගැඹුරු සිද්ද්‍රාවකින් දැක්කා වාගේ අර දකින අභ්‍යන්තර ලෝකේ දැකලා හඳුනාගෙන අන්නේ හඳුනාගත් එකට අනුකූලව අනේ මේ ලෝකේ අල්ලන්න හරයක් නැහැ කියලා වැටෙන චිත්ත වේගයට එන දැනීමක් වෙනවා ජවනෝලි. අන්නේ කාවත් කියන්නේ මාර්ගඵලයේ හේතු වෙන්නා වූ මාර්ග චිත්තේ චිත වීතිය. අන්නේ එහෙම වුණොත් ඒ ගත්ත දැනීම අරගෙන ආවර්ජිනේ කරපිට අනුකූලව පරිකර්ම කියලා චිත්තයක් හට ගන්නවා. පරිකර්මය කියන්නේ ඊට අනුකූලව පිළිකම් කළේ ඉත්තේ කොහොමද? ප්‍රතිකර්මය මොකද්ද? පරිකර්ම. එතකොට දකින්නවා අත්හැරීම හැර නොවැල්ම හැර මිදීම හැර මේවා පස්සේ ගිහින් වැඩක් නැහැ කියලා අන්නේ අදහස එනකොට කියනවා නිවනට ආසන්න වුණ උපචාර ඊළඟ චිත්තක්ෂණී. ඊට පස්සේ ඊටාම ලං වුණා අනුලෝම. ඊට පස්සේ ආයසරය මේ පෘථජන කියන නැවත නැවතත් මේ භවී පහළ වෙන හිස් දේවල් එකතු කරගෙන යන වැඩ පිළිවෙල මොනවා ගන්නද කියන අදහස ඇවිදilla. වැඩක් නැහැ නේ කියන අදහස මුල් කරගත්ත ගෝතර බූ කියන චිත්තේ පහළ වුණා. අන්නේ ඒ ක්‍රම පෘථජන භවී ඉක්ම ගිහිල්ලා නිවනේ හිත පිහිටලා යන්තරමක් පටිපස්සද්දි කියනවා මේ ප්‍රහාණයට පත් කළා කෙලවර කරන්න හේතු වෙන්නේ. කෙලෙස් බිඳ හරීමේ මාර්ග චිත්තක්ෂණේ පහළ වෙලා හිටන් ඊළඟ චිත්තක්ෂණේ ඵල චිත්තක්ෂණේ පහළ නොසෝවා. ඔයි න්‍යාය ධර්මී. ඕක දැනගන්න ඕනේ නැහැ සෝවාන් වෙන්න. මේක තමයි බුදුරන් වහන්සේ පෙන්වපු ධර්මයක හේතුඵල න්‍යායය. ආයි කිසි කෙනෙකුට බුදුරන් වහන්සේ නිකන් අන්ධ භක්තියේ පෙන්වන්නා වගේ මේකේ මේක වෙනවා කියලා නිකන් හිටියේ නැහැ. වෙන හැටි පෙන්නවා. අති සූක්ෂමයට නිකන් බෙදලා පෙන්නවා. ඒක මහා බුද්ධඥානයෙන් අරගෙන දුන්නේ සරියුත් හාමුදුරන්ට අනික් අයට ඔබ ගෝචර නැති නිසා. උන්වහන්සේ ශ්‍රාවක පාරමිතාව පුරාගෙන ආපු උත්තමයේ කියලා විසඳන්න අභිධර්මයේ විසඳන්න. ඒ නිසා උන්වහන්සේට මාතුලකාව දුන්නා විතරටිය උන්වහන්සේට කරගන්න පුළුවන්. උන්වහන්සේගේ මහා ඥානීය තමයි ওই සියුම්තන විසඳලා ලෝකයට දුන්නේ. දැන් ඉතින් මේක කොහොම තේරුම් ගන්නද? එහෙනම් මාර්ගඵල ලබන්න ඉස්සෙල්ලා පරතෝ ഘോഷකේ ඉන්නනම් අර කියන බණහනකට මාර්ගඵල ලැබෙන්නේ කොහොමද කියලා පහන්න කළොත් ඔන්න ওই සියුම් සිද්ධාන්තයේ විග්‍රහ කරගෙන යන්න මෙන්න මෙහෙමයි ලැබෙන්නේ. ආයිසරයක් එයින් එහා කතා කරන්න කෙනෙක් නැහැ. ඔය විග්‍රහය ඔක්කොම දුන්නෝ. හැබැයි ඕක දැනගන්න ඕනේ නැහැ සෝවාන් වෙන්න. කවුරු හරි වනිච්ච ලෝකේ අනිත්‍යයිනේ දුක්ඛයිනේ අනාත්තයිනේ කියලා වැටහෙනවා අනි අසාරයිනේ කියලා වැටහුණා නම් වැටහිලා තියෙන ඔය ක්‍රමයට ගිහිල්ලා මිස වෙන ක්‍රමයකින් නෙමෙයි. ඒ ක්‍රමයේ දැනගන්න ඕනේ නැහැ. යන්නේ ඔය ක්‍රමයේ සුලින් තමයි. හැබැයි උඹලාව කියන එක ක්‍රමයක් හේතුවක් ඵලයක් නැති කිසිම ක්‍රමයක් නැති එකක් කියලා කවුරු හරි අපහාසයක් කළොත් මන්දබුද්ධි කියෝ කියලා නිගරුවක් කළොත් තථාගතයන් වහන්සේ එහෙම මන්දබුද්ධියෙක් නෙමෙයි හේතුඵල දැකලා හරියට වෙලා තියෙන මෙන්න මේ ක්‍රියා සිද්ධාන්තයයි බණක් අහනකොට සෝවාන් වෙන්නේ මෙන්න මෙහෙමයි. මෙන්න මේකයි ක්‍රමවේදී කියලා පෙන්නන ක්‍රමයක් දීලා තියෙන ගැඹුරු ඒකයි. අන්නේ ගැඹුරු ක්‍රමයේ ලෝකෙට විස්තර කරලා දෙන සරියුත් මහ රහතන් වහන්සේ යරින් තව කෙනෙක් හිටියේ නැහැ. උන්වහන්සේ විස්තර කරලා දුන්නාට පස්සේ උන්වහන්සේගේ පාරම්පරික වෙන අභිධර්ම අවබෝධයට හේතු වෙන මහ ප්‍රඥා ඉන්ද්‍රියේ බලවත් වෙච්ච පිරිසක් උන්වහන්සේගේ ශ්‍රාවක පිරිස වශයෙන් හිටියා. අන්නේ ශ්‍රාවක පිළිදී තමයි සරියුත් හාමුදුරුව විග්‍රහ කරලා දීපා ගෙනාවේ පුළුවන් තරම් දුරට. ගෙනාලා ගෙනහලා තමයි කවදා හරි වන පොත් අරගෙන පොතල ගත්තාම ඔන්නේ රියකී විලි ටික තමයි පොතේ තියෙන්නේ. හැබැයි තවත් කවුරු හරි මහා සියුම් ඥානයක් වුණා ඒක බලාගෙන ගියාම මෙන්න මේක නෙමේ කිව්ව කියලා තෝරා ගන්න. ඉතින් මේ වගේ අරගෙන පොඩ්ඩක් අරගත්තාට පස්සේ යම් කෙනෙක් චුට්ටක් ආපුහම ලෝකෙම පණ්ඩිතයා වෙනවා. පණ්ඩිතයා වෙලා මට පුළුවන් නම් මට වැඩිපුර දන්න කෙනෙක් ඉන්න ඉදිරිපත් කියලා කියනවා. ඉතින් මොකට මොනවට ඉදිරිපත් වෙන්නේ? ඒකට පොඩ්ඩක් කියන්න තියෙනවා ඒක උපමාවක්. එක්තරා ඌරු තඩියෙක් හිටියා. හොඳට හයි හතියේ වැඩිච්ච එකෙක්. මේකට හිතන මට දැන් මේ කැලේ ඉන්න ඕන එකෙක් කියලා pore කන්න පුළුවන් කි. සිංහයන් මේ කැලේ ඉන්න ලෝකා. ඕකට අභියෝගයක් කරන්න ඕන කියලා ගියා. ගීලා ඉතන් කියනවා. උඹ වරි මාත් එක්ක pore අල්ලන්න පුළුවන්. ජයගන්න. සිංහයා කල්පනා කරනවා අද මං ගොදුරු ගිරලා ඉන්න හරි අමාරුයි බල පිළිලා වැඩි. මේක හොඳ වදුරක් තමයි. හෙට අල්ල ගන්නක මේක. උඹ කියන කෙනෙලාට එන්න බෑ හෙට වරෙන්කො. හරි එහෙනම් හෙට විතෙන්ද උඹත් වරෙන්. යන්න එන පොළොන් දේලා ගිහිල්ලා. අර ඌරු රාම්බා ගිහිල්ලා ඉඳන් කියනවා උගේ අම්මට. ඒකගේ අම්මට කියනවා. මම හෙට ලොකු තරංගයක් පොරයක් අල්ලනවා. කවුරු එකදම? සිංහයා එක්කලා. සිංහයා පරද්දන්න. උඹගේ විනාශය තමයි මේ කරගන්නේ. සිංහයාගේ අර ඌරු තඩියාගේ අම්මා නේද ඌරු නාඹගේ අම්මා දන්නවා එහෙම එක. දැකලා උපක්‍රමයක් කිව්වා මෝ කියන්නේ කහන්න නැති හින්දා යන්න එපා ඔය ප්‍රොජෙක්ට් එක කිව්වහම නෑ නෑ මං ජය ගන්නවා හෙට ගිහලා කියනවා. එහෙනම් පුතේ උඹට මම එකක් කියන්න. ඒක කරේ ඉන්න ඵලය. ඒ මොකද්ද? අන්නාර පල්ලෙහා පැත්තේ තියෙන අර ගලපල්ලේ අසූචි වලා. පැනහම පැනලා හොඳට ඇඟ හැමතැනම ගාගනි. ගාගින ඵලය. උඹට දිනුවහම වෙන ක්‍රමයක් මං ඔය කියන්නේ කියලා කිව්වහම ඌත් ඕක කරේ ඉන්න ගියා. සිංහයා බලා ඉන්නා හොඳට කට අරගෙන අද හොඳ ගොදුරක් ඉනවා ළඟටම ගන්ධසාරේ වැ නිලමැස වහගෙන කි කිනෝ අපෝචි උඹට ජයයි මට පරාදියයි කියලා පැනලා දීවා සිංහයා. දැන් ඔන්න ඔහොම එකක් කියන්න වෙනවා මේ වගේ මේ අභියෝග කරන අයට. මේ ධර්මයට මොන අභියෝගද? කාගේද ධර්මයේ? ලෞතර බුදු පියාණන් වහන්සේ ලෝකෙට දුන්න ධර්මයේ. ඊ අති උත්තරීතර මහා ඥානීය පාරමිතා ගුණයේ පූර්ණ කරත් ඥානයකින් සරියුත් මහ රහතන් වහන්සේ ඔවා විග්‍රහ කළ සියුම්ම දීලා තමන්ගේ පරපුරට ගේන්න. අපේ ආදි තේර පළපුර උතුම් නුවණැති ප්‍රඥාධික තිරුන් වහන්සේලා තමන් ඒවා අහලා සැකැලලා එකින් එක විග්‍රහ කරගෙන අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ වෙලා මේක කොහොමද වෙන්නේ මේක කොහොමද වෙන්නේ එහෙම මේක කොහොමද මේ න්‍යාය ධර්මයට ගැලපෙන්නේ මෙහෙම නොඑක ආකාරයෙන් ධර්ම සාකච්ඡාවෙන් පූර්ණ කරගෙන ගෙනහල්ලා මේ 2500ක් වෙනකන් තවත් ඇවිදින් තියෙනවා. එවන් උත්තමයන් වහන්සේලාට කණි නිගරු කරනවා නම් එහෙම නියත මිත්‍යා දෘෂ්ටික චීවර ධාරියෝ කියලා මහා අපරාධයන්නේ. එතකොට තමන් මේක අවබෝධ කරලා කිව්ව කාගෙන් අරන්ද කොහෙන් ඇවිදිල්ලද ගිනාවු පරපුර නැතුව ආවෝද කියලා යමෙක් කියනවා නම් ජාතකයේ වරද්දාගත්ත ආවජාතක පුතෙක් වෙනවා මිසක් බුද්ධ පුත්‍රයෙක් වෙන්නේ නැහැ කිව්වට. අන්න ඒකයි කියන්න තියෙන්නේ. ඉතින් මේ ටික විග්‍රහ කළේ ওই පත්‍රයේ තියෙන එකෙන් නැහැ කවුරුට ප්‍රශ්නයක් එන්න පුළුවන්. මහා පඬිතු කෙනෙක් මෙහෙම ප්‍රශ්නයක් දාලා තිනවා. අපි හාමුදුරන්ගේවත් ඕක අහගන්න ඕනේ මොකක්ද දන්නවද දන්නේ නැහැ උනහත් කියලා ඉන්න පුළුවන්. ආවෝ දැනගන්න පොඩි කෙටි සැඳින්නේ වාක් ඔය කලේ. ඔක හරි ගැඹුරු තේනා. ඒක නිසා ඔකේ ඔය පත්‍රයේ මැති ඔකේ. මොකද ඔක තියෙනවා සෝලොස් වල බවාංගේ චිත්තේ පහළ වෙන මෙන්න මෙහෙම මේ ඥානියක් තියෙනවා. ඒ ඥානිය පහළ වුණාට පස්සේ මේක දකින්න කියලා මම ඉස්සරහට තියෙන්නේ. ඔක විග්‍රහ කරන් තමයි මම කිව්වේ. චිත්ත වීති පහක් යන්න ඕනේ. බණහව තැන ඉඳලා සෝතාපන්න ඵලයටපත් වෙන වීති ගණනි. මනෝද්වාර චිත්ත වීති මේ හතරක් තුනක් ගිහිල්ලා හතරක් යන්න ඕනේ. පස්වෙනි එකට යන්නේ පෘථග්ජන ලෝක සත්වයා ඇලෙන ගැටෙන මුලා වින එකට ගොඩනගා ගන්න චිත්ත වීතියක් එකලා. අවශ්‍ය වෙන චිත්ත වීති වලින් ඔන්න ඔය කියන්නේ මනෝද්වාර චිත්ත වීති තුනයි ඔය කියන පංචද්වාර පළවෙනි වටගත්ත චිත්ත වීතියයි කියන්නේ. ඔන්නේ චිත්ත වීති හතරේ පටන් ගන්න මේ පටන් අවසානි දක්වා එක කාලයක් තවත් සම්මත කරව මේ වර්තමානය. අන්නේ කාලේ තියෙනවා සම්මත කරගත දෙවෙනි වර්තමානයේ. ඔන්නේ වර්තමාන අවස්ථාව තුළ වෙන සිද්ධාන්තය තමයි වර්තමානයේ බලනවා මෙනෙහි කරලා විදර්ශනා කරලා දැනගන්නවා කියන්නේ. අතීතයේ ගෙවිලා ගියා අනාගතය ආවේ නැහැ වර්තමානයේ විදර්ශනා කරලා මේක දැනගන්න ඕනේ කොන්න ඔය හතර චිත්ත වීති හතරක් එනවා සෝතද්වාර චිත්ත වීතියයි ඒක දැනගන්න ගත්ත මනෝද්වාර චිත්ත වීති තුනයි හතරවෙනි එක පහළ වෙනවා ඒක පහළ නම් පුත්තජනියා අවිද්‍යාවෙන් මුලා වුණාට පස්සේ ආපු එකේ නවතින්නේ නැහැ හඳුනාගෙන මේ ආවේ හතරේ එයින් නවතින්නේ නැහැ මේ ආවේ මිතුරේ එයින් නවතින්නේ නැහැ මිතුරන් අයාලු වෙන්නේ යනවා කතා කරන්න යනවා කරේ අද්දාන්න යනවා හතුරන් ගහ මරා ගන්න යනවා. ඒ සාමාන්‍ය ලෝකයාගේ සිරිත. එන රහතන් වහන්සේගේ චිත්ත වීති පහළ වෙනකොට ඔය පෘථග්ජන කාලේ දිසහා ඔය ආර්ය මුලත් මුල් කාලේ තිබිච්ච අර මනෝද්වාර චිත්ත වීති හතර පහළ වෙන එක නතර වෙනවා. අරිහත්ත්වයටපත් වෙච්ච දාර. එදාට පහළ වෙන්නේ මේ මෙහෙම එකක් කියලා දැන හඳුනා ගන්නවා මිසක් එයින් එහාට ඇලෙන ගැටෙන මුලා වෙනව නෑ. ඔක්කොම ඉවරයි. රහතන් වහන්සේට පාත්වල ඉන්නේ ඔන්නේ වර්තමානයේ ජීවත් වෙනවා කියන්නේ ඔන්නේ උන්වහන්සේගේ ජීවිතේ පැවැත්ම යන්නේ ඔන්නේ කියන චක්කු සෝත ගාන ජීවහා කාය කියන පංචද්වාරේ ගෝචරිත අරමුණක් අරගෙන ඒක මෙනෙහි කළයි අරමුණ හඳුනා ගැනීමට අවශ්‍ය කරන මනෝද්වාර චිත්ත වීති තුනක් යනවා අනුබද්ධ ආධාරක කියලා වැඩ කියන්නේ ඔන්නේ ටික ඉක්ම යන්නේ නැහැ. එතන රහතන් වහන්සේට චුතියෙන්ද පරිසන්දි වෙන්න හේතු වෙන්නා වූ හතරවැනි මනෝද්වාර චිත්ත වීති හටගන්නේ නැහැ. අනික් හැම කෙනෙකුටම හතරවැනි චිත්ත වීතියෙන් ඇවිදින් දුන්න හැඟීම තමයි චුතියට හෝ මතු ආවේට හේතු වෙන්නේ. පුඤ්ඤාවි සංඛාර අපුඤ්ඤාවි සංඛාර ආනිඤ්ඤාවි සංඛාර බලවත් වෙලා සසල ගමන්ට හේතු වෙන එකින් වෙන හතරවෙනි මේ මනෝද්වාරයේදී. ඊට මිහා ඒවා ප්‍රවෘත්ති විපාක දෙනවා විතරයි. ඉතින් මේ විදිහට රහතන් වහන්සේට අර සසල ගමන්ට හේතු වෙන්නා වූ එකක්වත් හම්බෙන්නේ නැති නිසා අවි සංඛාර නිරෝධයි. අන්නර හතරවෙනි චිත්ත වීතියේ මනෝද්වාර චිත්ත වීති හටගන්නේ නැහැ. ඔක හරි ගැඹුරු තැනක්. නමුත් කේස් ගහක් හරි වැටෙන්න මෙහෙම කතාවක් කිව්වා කියලා අහගන්නවත් අහගන්නකොට වැටෙන්නා විදිහ කිව්වේ. හරි ගැඹුරු තැනක්. අභිධර්මයේ පිළිබඳ වීති කාණ්ඩයේ බොහෝ දුරට ඉගෙන ගත්ත කෙනෙකුට විතරයි ওই ප්‍රශ්නේ පොඩ්ඩක් තේරුම් ගන්න පටන් ගන්න විග්‍රහ වෙන්නේ. අනික් අයට මෙච්චර වෙන නිවන් දකින්න ඔය යන්න ඕනේ නැහැ. නිවන් දකින්න ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන්නේ මොකද්ද කියලා අහනකොට ඒ වැටෙන්න ওই සිද්ධාන්තය තුලින් තමයි ගිහිල්ලා සෝවාන් වෙන්නේ. ඒක දැනගෙන හිටියන්නේ නැතත් වෙනවා. ඒ ඔච්චරම කියන්න තියෙන්නේ.